SBS රේඩියෝ
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්
දැන්මනම් අපි සූදානම් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ උණුසුම් තත්ත්වෙත් පිළිබඳව සමාලෝචනයකදී අපේ සතියේ දේශපාලනික පුවත් විග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ සිටින අපේ මාධ්‍ය නියෝජිතයා මාධ්‍යවේදී මනෝජ් ෘතියාවල සූදානමින් සිටිනවා මේ සම්බන්ධව අලුත්ම තොරතුරු අපිට සමීප කරන්නේ. මනෝජ් අයබෝවන්.
අයබෝවන් දිලොක්ෂි.
ඊයේ දවසේ සිදු වුණු සුවිශේෂ සිදුවීමකින් අපි කතාව පටන් ගනිමු. මොකද මේක තමයි මේ වෙනකොට උණුසුම කාරණාව බවට පත් වෙලා තියෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ මාධ්‍ය නියෝජිතයන් හමුවේ යම් අදහස් දැක්වීමක් සිදු කරලා තිබුණා. මේ අදහස් දැක්වීම තුළදී ජනාධිපතිතුමා පසුගිය කාල වකවානුවේදී ගත්ත තීන්දුව තීරණ ව්‍යවස්ථානුකූලද නැද්ද කියන කාරණාව සම්බන්ධවත් අගමැතිවරයා පත්කිරීම සම්බන්ධවත් විශේෂිත වූ කාරණා ඉදිරිපත් කළා තිබුණා. මේක බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වමින් තියෙන කාරණාවක් මේ වෙනකොට. මා කැමති මනෝජ් මේ හමුවේ සිදු වුණු සිදුවීම් පිළිබඳව සමස්ත සමාලෝචනයක් දැනගන්න ඔබේ.
ඔදිල් රුක්ෂිය, ඊයේ දවසේ ශ්‍රී ලංකා විදේශීය වාර්තාකරුවන්ගේ සංගමයත් ජනාධිපතිවරයාත් අතර යම් හමුවක් පැවැත්වුණා. එහිදී පසුගිය කාලයේ සිදුවුණු සිදුවීම් පිළිබඳව සාකච්ඡා කරා. විශේෂයෙන්ම එහි කැපීපෙන සිදුවීම ලෙස අපිට වාර්තා කරන්න තියෙන්නේ තමන් ජීවත් වන කාලය ඇතුලේ ආයෙත් වතාවක් අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ මහත්මයව තමන් පත් කරන්නේ නැහැ කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ දවසේ තරයේ ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ නිත්‍යානුකූල විදිහට එක්සත් ජාතික පෙරමුණ බහුතර බලය තියෙනවා කියලා ඔප්පු කරා. එක්සත් ජාතික පෙරමුණ නැවත වරක් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකළ යුතු බව තමා ඉතා පැහැදිලිව ඔවුන්ට ප්‍රකාශ කරලා තියෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔක්තෝබර් 26 වෙනිදා දුරෙන් ඉවත් කළේ ඉතාම දූෂිත වීම හේතුවෙන් නිසා කියලා ජනාධිපතිතුමා සඳහන් කරා. අපි දැක්කා කොමනත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන තනි විශාලම පක්ෂයේ නායකයා අගමැති ධුරයට පත් කළ යුතු නැද්ද කියලා මාධ්‍යවේදීන් ජනාධිපතිතුමාගෙන් මෙහිදී ප්‍රශ්න කරා. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කිව්වේ තමා සම්ප්‍රදාය අනුව එහිදී කටයුතු කරනවා කියලා. තමන් අගමැති ධුරයට පත් කරන කෙනා ජනාධිපතිවරයාත් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන එක තමයි සම්ප්‍රදාය කියලා ජනාධිපතිතුමා සඳහන් කරා. කොමත් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක තමන්ට එකට වැඩ කරන්න බෑ, බහුතරය තියෙනවා නම් එක්සත් ජාතික පක්ෂයට වෙනත් කෙනෙක් රැගෙන එන්න පුළුවන් කියලා එතුමා සඳහන් කළා. අනෙක් කාරණය මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම බහුතරය පෙන්වයිදෝ කියන අදහසින්. නමුත් ජනාධිපතිතුමා කිව්වේ ඉදිරියේදී බහුතරය පෙන්වන්නේ කවුද කියලා අපිට තාම නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ කියන කාරණේ. එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ බහුතරය පෙන්වුවත් ජනාධිපතිතුමා කිව්වේ වෙනත් කෙනෙක් රැගෙන එන්න කියලා. ඒකට විකල්පයක් විදිහට සරත් පොන්සේක මැතිතුමාගේ නම දුන්නත් ඔහුවත් පත් කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. තමන්ව ඝාතනය කරන්න සූදානම් වුණු ඝාතන කුමන්ත්‍රණේ එක සැකකරුවක විදිහටත් සරත් පොන්සේක මාත්‍යවරයාව නම් වෙනවා. ඒ හින්දා එවැනි පුද්ගලයෙකු දුන්නත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නේ නැහැ කියලා සඳහන් කරා. ඒ මූලෝතින් එක්සත් ජාතික පෙරමුණේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා සරත් පොන්සේක ඇමතිතුමා හැර වෙන කෙනෙක් රැගෙන එන්න කියලා තමයි සඳහන් කළේ. ඒ අතර එහි තියෙන විශේෂම කාරණය තමයි පහුගිය අවුරුදු 3 විතර කාලය ඇතුලේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා යටතේ සිදු වූ මහ පරිමාණ වංචා දූෂණ ගැන ජනාධිපතිතුමාට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව සොයන ජනාධිපති කොමිසමක් පත් කරලා තමන් විමර්ශනයක් කරනවා කියලා ජනාධිපතිවරයා විදේශ මාධ්‍යවේදීන් හමුවේ පැවසුවා. මහ බැංකු බැඳුම් කර සිද්ධියට වඩා දේවල් ඒ හරහා ඉස්මතු වෙන්න පුළුවන් කියන අදහසක් ඔහු එහිදී පෙන්නුම් කළා. ඒ අනුව තවදුරටත් ඒ පිළිබඳව හොයන්න ජනාධිපති විමර්ශන කොමිසමක් අනිවාර්යයෙන්ම පත් කරනවා කියලා ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. දිලෘක්ෂි,
මේ රටේ මහජනතාව මම ජනාධිපති විදියට පත්කලේ පොදු අපේක්ෂකයා විදියට නම් කරලා මේ රටේ ඉතාම පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කරන්න. නමුත් ඔබට මතක ඇති ජනාධිපතිලා මම ඔහු අකමැති වෙලා මාස 3යි මහ බැංකුවේ පළවෙනි මංකොල්ලේ සිද්ධ වුණා. මාස 3කට ඉතර පස්සේ නැවත මහ බැංකුව මංකොල්ල ගෑවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුල 2015 සිට 2018 ඔක්තෝබර් 25 වෙනිදා දක්වා කාලය තුල ආණ්ඩුවේ සිදු වංචා දූෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවා වෙනකොට සෙන්ට්‍රල් බැංක් ප්‍රශ්නවල වඩා ලොකු දේවල් හෙළිවේවි. දූෂණය, වංචාව, හොරකම රාජ්‍ය බලය අයිති විදියට පාවිච්චි කිරීම අසීමිත වුණා, ඉහවහා ගියා. දැන් මෙහෙම පසුබිමක් ගොඩනැගෙනකොට තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මට යන්න පුළුවන්ද ඉස්සරහට? බරපතල ඉඩම් ගනුදෙනු අයථා ගනුදෙනු සිද්ධ වෙනවා, ටෙන්ඩර් වංචා සිද්ධ වෙනවා, ඝාතන කුමන්ත්‍රණයක් එනවා, ඒකට බලපෑම් කරනවා. ලෝකේ මොන රාජ්‍ය නායකයද මෙවැනි තත්ත්වයකට මුහුණ දීලා කරට අත දාගෙන කුමන්ත්‍රණකාරියොත් එක්ක ආණ්ඩු කරලා තියෙන්නේ? අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, කැබිනට් මණ්ඩලයේ විසුරුවා හැරීම, මේවා මං සියල්ලම කළා තියෙන්නේ නීත්‍යානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව. එකක්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කිසිම දෙයක් කළා නැහැ. විශ්වවිද්‍යාලයට බහුතරේ කාටයයිද කියලා අපිට අද කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් බහුතරේ විශ්වවිද්‍යාලයට පෙන්නුවොත් මෙන්න කියලා ඔය මම කියන විදිහට ඡන්ද අරගෙන මට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. රනිල් වික්‍රමසිංහ තමයි අගමැති විදිහට පත් කරන්නේ නැහැ මගේ ජීවිතේට. අගමැතිවරයා පත් කිරීම නීත්‍යානුකූලව ඒ පැත්තට ගියොත් මම බොහොම පැහැදිලිව ඒගොල්ලන්ට කියලා තියෙනවා, රනිල් වික්‍රමසිංහත් යන මං ගාවට ගේන්න එපා කියලා. මං යව පත් කරන්නේ නැහැ කොහෙත්ම. මම අගමැති විදිහට කෙනෙක් පත් කරන්න මටත් ගැළපෙන කෙනෙක් ඉන්න ඕනේ. මමත් කැමති කෙනෙක් වෙන්න ඕනේ. සරත් පොන්සේ කඳුන්නොත් මට පච් කරන්න කියලා අගමැති විදිහට මම පච් කරන්නේ නැහැ. දැන් එයා මේ ඉන්නවනේ මගේ ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවෙක් විදිහට ප්‍රකාශ වෙලා තියෙනවානේ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහතා සහ සරත් පොන්සේකා නැතුව UNF එකෙන් එක්කෙනෙක් එන්න ඕනේ. අධිකරණේ ඒගොල්ලන්ගේ අතේ, පොලිසිය ඒගොල්ලන්ගේ අතේ, CID එක ඒගොල්ලන්ගේ අතේ, නීතිපති දෙපාර්තමේන්තුව ඒගොල්ලන්ගේ අතේ. ඒ නඩු හරියට කෙරුණ නැතුනේ ඇයි, නඩු යට ගියේ ඇයි, ජනාධිපතිවරයා විදිහට බලතල තිබුණත් ඒ අධිකරගත්ත සම්මුතිය තුල අනික් ඒවාට ඇඟිලි නොගැසීමේ එකඟතාවයක් අපි ඇති කරගෙන තිබුණා. සෙන්ට්‍රල් බැංක් වැරදිකරුවන්ට දඬුවම් දීමට හදපු අල්ලස් දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධනය සම්මත කරන්නේ නැතුව දින නියමයක් නැතුව කල් දැම්මා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ වගේ තමයි අනික් ඒවත්.
හොඳයි, ජනාධිපතිවරයා ඔය ආකාරයෙන් අදහස් ප්‍රකාශ කරන අතරතුරේදී අපිට වාර්තා වෙනවා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සඳහා වන විමර්ශන කටයුතුත් සිදු කෙරීගෙන යන ආකාරය. පොලිස්පතිවරයාට යම් කිසි වූ චෝදනාවක් එල්ල වෙලා තිබෙන මේ ඝාතන කුමන්ත්‍රණය හා සම්බන්ධව, ඒ සම්බන්ධව අපි මීට කලින් කතා බහ කළා තියෙනවා. පොලිස්පතිවරයා CID එකට ගිහිලා තිබුණා කියලා දැනගන්නට ලැබුණා. මොනවද ඒ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු මනෝජ්?
විශේෂයෙන් මේ ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවන් හඳුනාගත්තා. පහුගිය දවසක ප්‍රශ්න විමර්ශන කොට්ටාශේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා නාලක සිල්වා අත්අඩංගුවට ගත්තේ මේ සම්බන්ධයෙන් කාරණයක් උඩ. මේ හරහා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නමත් ඊට ගෑවිලා තිබුණා. ඒ අනුව ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන්න කියලා සඳහන් කරලා තිබුණා. නමුත් පහුගිය කාල සීමාව තුළම පොලිස්පතිවරයා ඒ ඉල්ලීම මගහරිමින් CID ඒ ප්‍රකාශය ලබා නොදෙමින් ඉන්නවා කියලා තමයි වාර්තා වුණේ. කොහොම නමුත් ඊයේ දවසේ CID පොලිස්පතිතුමා ගිහිල්ලා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා. පැය 4ක පමණ කාලයක් සාකච්ඡා කරලා මේ ප්‍රකාශය ලබා දුන්නා කියලා තමයි කියන්නේ. විශේෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, ඊට පස්සේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, ඒත් එක්කම සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහත්මයා ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුමන්ත්‍රණ කරාය කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔබ දන්නවා නාමල් කුමාර කියන පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලා කරලා තිබුණා. ඊට අදාළ හඩපටත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා තිබුණා. කොහොමුණත් මේ සම්බන්ධයෙන් තමයි ප්‍රකාශයක් ලබා දෙන්න කියලා පොලිස්පතිවරයාට සඳහන් කරලා තිබුණේ. ඒ අනුව ඊයේ දවසේ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 4ක පමණ කාලයක් මේ පිළිබඳව ප්‍රකාශය ලබා දීලා තිබුණා.
තවත් කාරණාවක් ආරංචි වෙනවා. ඊයේ දවසට සුවිශේෂී වුණු නව අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා විසින් යම් කිසි වූ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා තියෙනවා. මේ නිවේදනය හරහාත් විශේෂිත කාරණා කීපයක් නව අග්‍රාමාත්‍යවරයා විසින් උපුටා දක්වලා තියෙනවා. මේ සම්බන්ධවත් සවිස්තර විස්තරයක් පිළිබඳව අපි දැනගන්න කැමති.
ඔව්, ඊයේ දවසේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉඳලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා විශේෂ ප්‍රකාශයක් කරා. ඉදි සඳහන් වෙලා තිබුණේ ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළිය පරමාර්ථ කියලා තමයි මේ සම්බන්ධයෙන් වන කතාව දිගහැරුණේ. එහිදී විශේෂයෙන්ම මේ ඉදිරියේදී පවත්වන්න කියන මැතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු වෙලා තිබුණා. ජනතා පරමාධිපත්‍යයට ඉඩ දීලා මහමැතිවරණයකට යමු කියලා සියලු දෙනා යෝජනා කළා. ජනතා විමුක්ති පෙරමුණත් ඊට එකඟ වුණා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මහමැතිවරණයක් නැතුව ජනාධිපතිවරයා පවත්වමු කියලා මේක මගහරිමින් ඉන්නවා. අවුල තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් පවත්වන්න හේතුවක් නැහැ. 2015 පවත්වපු මහමැතිවරණයෙන් කිසිම පක්ෂයකට පැහැදිලි බහුතරයක් හම්බුන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට ආසන 106යි, එක්සත් ජනතා විකාශ සම්මානයට 96යි, වෙන ශාසන 10යි මේක තමයි ප්‍රශ්නේ. ඒ හින්දා මේ වෙලාවේ මහමැතිවරණය පැවැත්විය යුතුයි කියන කාරණය ගැන එතුමා අවධානය යොමු කරලා දුන්න තිබුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 9ක් රට පාලනය කරපු කාලය ඇතුළත ඒක පුද්ගල ආදායම 3 ගුණයකින් සමන් වැඩි කරපු බව සඳහන් කරලා තිබුණා. ඒ කාලේ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4%, ඩොලර 1 මිලියන් රුපියල් 131ක්, දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව ණය බර තිබුණේ 70%ක 2015 ජනවාරි 9 වෙනිදා අලුත් ආණ්ඩුවට බාර දුන්නේ ආර්ථික වශයෙන් ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4ක අවපාලනයෙන් පස්සේ අද මුළු ආර්ථිකයේම දැඩි අවදානම් සාගත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. රට මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදයේ භයානකකම තමයි විදේශ විනිමය බර. තමුන් 2005 මුල් වරට ජනාධිපතිවරය වෙනකොට රටේ යුද්ධයක් තිබිලත් ආර්ථිකය මෙතරම් දරුණු තත්ත්වයකට ඇද වැටුනේ නැහැ කියලා එහිදිත් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම අවුරුදු 3 හමාරක කාලයක් ඇතුළත යහපාලන ආණ්ඩුව සමස්තයක් විදිහට ඇමරිකන් ඩොලර් බිලියන 20.7ක විදේශ විනිමය ණය පමණක් අරගෙන තියෙනවා. මේ ණය වින්නැහිය නිසා මේ රට ගොඩනගන්න කාලයක් ගත වෙනවා. ගොඩ අරගෙන තිබුණු රට ප්‍රපාතයකට දැන් මේගොල්ලෝ තමයි ඒකයි මැතිවරණ වලට එච්චර බය කියලා එතුමා සඳහන් කරලා තියෙනවා. එතුමත් කියනවා මේ ණය ප්‍රශ්නේ, මුදල් ප්‍රශ්නේ නිසා යම් කාලයක් රට ගොඩනගන්න යනවා කියලා. ඒත් එක්කම මේ පාලන කාලය ඇතුලේ ගෙවුණු මාසයක ඇතුලේ බඩු මිල අඩු කිරීම ජනතාවට සහන දීපු කාරණේ ගැනත් ඔහු අවධානය යොමු කරලා තියෙනවා. අපි ඔක්තෝබර් 26 වෙනිදා ආපු ගමන් ඉන්ධන මිල, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කළා. ඒත් එක්කම පොහොර සානාධාරය යළි ස්ථාපිත කරලා කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායම ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගත්තා. මේ සියල්ල කරේ ජනතාවගේ පීඩනය අඩු කරලා නිෂ්පාදනය වැඩි කරන්න කියන කාරණයත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නිකුත් කරපු පණිවිඩේ විශේෂ කොට සඳහන් කරලා තියෙනවා.
15 වෙනිදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේ සියලුම දේශපාලන පක්ෂවලට යෝජනා කළා ජනතා පරමාධිපත්‍යයට ඉඩ දීලා මහමැතිවරණයකට යමුයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ එක වුණා. නමුත් UMP එක මග අරිනවා. අද පාර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායමට තමයි මම නායකත්වය දෙන්නේ. පසුගිය ආණ්ඩුවේ යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාර දුන්නේ. 2015 ජනවාරි 9 වෙනිදා අලුත් ආණ්ඩුවකට බාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. අද මුළු ආර්ථිකම දැඩි අවධානය සාගත තත්වයකයි තියෙන්නේ. අද මේ රට මුහුණ පාලා තියෙන ආර්ථික අර්බුදයේ භයානකම පැත්ත තමයි විදේශ ණය බර. මේ ණය වින්නැහිය නිසා මේ රට ගොඩගන්න කාලයක් ගත වෙයි. මේ රට ගොඩගන්න තියෙන අවසන් අවස්ථාව මෙයයි. අපේ උත්සාහය වැරදුනොත් මේ රට කෙලවර වෙන්නේ VC වෙච්ච දේ වෙලා. UMP ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදුපටවන අතර මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සවවලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධික වියදම් දරන එකට තිත තියන්න ඕන. ඊළඟ මහමැතිවරණයෙන් පස්සේ බලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන ආකාරයට අපි ඇමතිවරු සුදුසුකම් අපත් කරනවා. අලුත් ආණ්ඩුවෙන් වියදම් කපහරින් උපරිම ලෙස කටයුතු කරන්න. ජනාධිපතිවරයාත් අපි එකතු වී හදන ආණ්ඩුව ඉතාම බල සම්පන්න ජනතා හිතවාදී ආණ්ඩුවක් බව මතක තබා ගන්න.
මේ දවස්වල පාර්ලිමේන්තුව රැස් වෙනවා කියලා කියන්නේ බොහෝ වෙලාවට විශේෂ පුවත් මවන සිදුවීමක් බවට මේක පත් වෙනවා කියන කාරණාව. පසුගිය සතියේදී පාර්ලිමේන්තු සභාවාර දෙකක් තිබුණා. මේ සභාවාර දෙකේදී සිදුවන සුවිශේෂතා පිළිබඳවත් මම ඊළඟට අවධානය යොමු කරන්න කැමති. ගිය සඳුදා 19 වෙනිදා සහ සිකුරාදා 23 වෙනිදා කියන දවස් දෙක තුළදී සභාවාර දෙකක් පැවැත්තුණා. අපි පළවෙනිම ගත්තොතින් එහෙම මනෝජ්, 19 වෙනිදා සඳුදා පාර්ලිමේන්තු සභාවාරය පිළිබඳව එහිදී ඇතිවුණු සුවිශේෂතා මොනවාද?
19 වෙනිදා පාර්ලිමේන්තු සභාවාරයේ විනාඩි 6ක පමණ කාලයකට සීමා වුණ අපි පසුගිය සඳ දිනේ සාකච්ඡා කරපු විදිහට සර්වපාක්ෂික නියෝජිත හමුවක් පසුගිය ඉරිදා පැවැත්වුණා. එහිදී ආපු එකඟතාවයේ මත පාර්ලිමේන්තුව යම් සාමකාමී ස්වරූපයකින් පවත්වන්න සියලු දෙනා එකඟ වුණා කියන කාරණේ තිබුණා. කොමනක් පාර්ලිමේන්තු රැස්වීමෙන් පස්සේ ජනාධිපතිතුමා සර්වපාක්ෂික සමුළුවේදී එකඟ වුණු ආකාරයට සාමකාමීව පාර්ලිමේන්තුව පැවැත්වීම පිළිබඳව විශේෂ නිවේදනයක් කරා ස්තුතියක් ප්‍රකාශ කරලා තිබුණා. කොමනත් එදා දවසෙත් පක්ෂනායක රැස්වීමක් පැවැත්වුණා කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී. එහිදී එකඟතාවයකට පත් වෙලා තිබුණේ මේ පාර්ලිමේන්තුවේ තීරීම්කාරක සභාවේ නියෝජිතයින් පත් කිරීමේ කටයුත්ත සිද්ධ කරන්න. ඒ හින්දා ඒ සඳහා නම් ලබා දෙන්න කියන කාරණය තමයි පාර්ලිමේන්තුවේදී කියුණේ. කතානායකතුමා පාර්ලිමේන්තුවට ආවේ නැහැ. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වරු එකට තමයි පාර්ලිමේන්තුව රැස් වුණේ. තේරීම් කාරක සභාවට සමාජිකයින් පත් කරන්න පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට නියෝජිතයින්ගේ නම් ලබා දෙන්න කියන කාරණේ සදාන් කරලා පාර්ලිමේන්තු වැඩ කටයුතු අවසන් කරන්න තමයි කටයුතු සූදානම් කරලා තිබුණේ. එදා ගැලරියේ ඉඳලා පාර්ලිමේන්තුව නරඹන්න කිසිම කෙනෙකුට අවස්ථාවක් ලබා දීලා තිබුණේ නැහැ. විදේශ ස්ථානාපතිවරුන්ට එන්න අවසර දීලා තිබුණේ නැහැ. මාධ්‍යවේදීන්ට පමණයි අවස්ථාව ලබා දීලා තිබුණේ. ඒ අනුව මේ ප්‍රකාශය සිද්ධ කරලා නියෝජ්‍ය කතානායකතුමා පාර්ලිමේන්තුව වැඩ කටයුතු අවසන් කරන්න සූදානම් වුණේ. ඒ ඇතුලේ ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා නැගී සිටමින් පහුගිය කාලේ සිදුවුණු සිදුවීම් පාර්ලිමේන්තුවේ දේපල ආලාභහානි කිරීම වගේ දේවල් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවීමේ අවශ්‍යතාවය මතු කළා. ඊට පස්සේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා තීරීම් කාරක සභාවේ බහුතරය තමන්ට අවශ්‍යයි කියලා සඳහන් කළා. මේ වෙලාවේ ආණ්ඩුව කරන්නේ තමන්ගේ පාර්ශවය නිසා බහුතරය ලබා දීම අවශ්‍යයි කියලා ඔහු සඳහන් කළා. ඒත් එක්කම මංගල සමරවීර මන්ත්‍රීවරයා ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ කිව්වේ මේ වෙලාවේ අපේ රටේ රජයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඊට ප්‍රතිචාර දක්වමින් එස්.වී. දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළා රජයක් නැත්නම් තේරීම් කාරක සභාවක් පත් කරන්න බෑ, ඒ හින්දා රජයේ පිළි අරගෙන මේ පත්කිරීම සිද්ධ කරන්න කියලා. කොමුණත් ඒ අතරේ අනු කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා නැගී සිටලා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව තේරීම් කාරක සභාවේ බහුතරය හදාගන්න ආණ්ඩු පක්ෂය උත්සාහ කරනවා. ඒ හින්දා ඒ පක්ෂවල සමාජිකයන් ගණන අනුව තේරීම් කාරක සභාවට සමාජිකව පත් කරන්න කියන යෝජනා සිද්ධ කළා. කොහොමුණත් පාර්ලිමේන්තු රැස්වීම ඉතා කෙටි කාලයකට විනාඩි 6කට පමණ සීමා වෙලා රැස්වීම වැඩ කටයුතු අවසන් වුණා. ඊට පස්සේ බදාදා දිනේ එක්සත් ජනතා නිදහස් සංධානය එමන් නැත්නම් ආණ්ඩු පක්ෂය තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කරා. ඔවුන් නියෝජිතයින් 7 දෙනෙකුගේ නම් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට යවල තිබුණා. දිනේෂ් ගුණවර්ධන, එස්.වී. දිසානායක, නිමල් සිරිපාල සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, තිලංග සුමතිපාල සහ උදේ ගම්මන්පිල යන 7 දෙනාගේ නම් යොමු කරලා තිබුණා. ඒ අනුව ඔවුන්ට බහුතරය තියෙනවා කියන අදහසින් තමයි 12 දෙනෙකුගෙන් සමන්විත තේරීම් කාරක සභාවට 7 දෙනෙක් යවල තිබුණේ. ඊට පස්සේ සභානායකවරයා විදියට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අපි දැක්ක කතානායකවරයාට ලිපියකුත් යොමු කරනවා. පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කරන්න සූදානමක් තියෙනවා නම් ඒ පිළිබඳව සමන්ත ගන්වන්න. එහෙම වුණොත් ඊට අදාළව තවත් නියෝජිතයින් පත් කරන්න සූදානමක් තිබෙනවා. 12 දෙනෙක් පත් කරනවා නම් ඒකේ බහුතරය විදිහට 7ක් තමන්ට අවශ්‍යයි. ඒ 7 දෙනාගේ නම් තමයි සඳහන් කරලා යවුවේ කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ජනතා විමුක්ති පෙරමුණක් විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස කියන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කරලා තිබුණා. දෙමළ ජාතික සන්ධානයත් මාවී සේනාධිරාජයා සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් කියන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කරලා තිබුණා. ඔය අතරේ තමයි පහුගිය 23 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වුණේ සිකුරාදා දවසේ. ඒ අනුව තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කර ගැනීමේ කටයුත්ත තමයි එදිනට නියම වෙලා තිබුණේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයත් ඔවුන්ගේ කණ්ඩායමේ නම් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට දන්වලා තිබුණා. පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කරන්න කලින් කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂනායක රැස්වීමක් පැවැත්වුණා. එහිදී කිසිදු එකඟතාවයකින් තොරව තමයි පක්ෂනායක රැස්වීම ඉවර වෙලා තිබුණේ. පසුව කතානායකතුමා පාර්ලිමේන්තුවට පැමිණිලත් ඒ පිළිබඳව සඳහන් කළා. ඕකුවේ මේ තේරීම් කාරක සභාවේ නියෝජිතයින් සම්බන්ධයෙන් තීරණයක් ගන්නයි පක්ෂනායක රැස්වීම කැඳෙව්වේ. නමුත් එහි අවසාන තීරණයකට එන්න බැරි වුණා. නමුත් කතානායකවරයා විදියට සමන්ද තියෙන බලතර ප්‍රකාරව තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කරනවා කියලා කතානායකවරයා ඒ පක්ෂවලට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරිපත් කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දිනේෂ් ගුණවර්ධන, එස්.වී. දිසානායක, නිමල් සිරිපාල සිල්වා, මහින්ද සමරසිංහ සහ විමල් වීරවංශ කියන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කළා. ඊළඟ සුමතිපාල සහ උදේ ගම්මන්පිල කියන ඉතිරි නම් දෙක ඔහු ඉවත් කරලා තිබුණා. එක්සත් ජාතික පක්ෂයෙන් ලක්ෂ්මන් කිරියල්ල, රවු ෆකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගණේෂන් සහ පාටලී චන්දික රණවක කියන පක්ෂ නායකයින් තේරීම් කාරක සභාව සඳහා සුදුසු නම් විදිහට ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විජිත හේරත් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළා. දෙමළ ජාතික සන්ධානයෙන් මාවේ සේනාධිරාජා මන්ත්‍රීවරයා යෝජනා කළා. ඒ අනුව තමයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය 12 දෙනා නම් කරලා තිබුණේ. ඊට දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා විරෝධය පෑවා. ඔහු කිව්වේ ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කරමින් කතානායකවරයා කතා කරනවා. ඒ හින්දා මේ ප්‍රකාශ තමන්ට පිළිගන්න විදිහක් නැහැ කියලා. ඒ වෙලාවේ පාර්ලිමේන්තු ක්‍රමයට කතානායකවරයා පයින් ගහන ස්වරූපයක් පෙන්වන නිසා කතානායකවරයාවත් ඔහු පිළිගන්න සූදානම් නැහැ කියලා ඔවුන් පාර්ලිමේන්තුවෙන් නැගිටලා ගියා.
අලුත් ආණ්ඩුවක් පත් වුණාම තේරීම් කාරක සභාව, කාරක සභා සියල්ල පත් කරන කාරක සභාව වනේ බහුතරයක් ලබා දීම දිගටම සුළුතර ආණ්ඩු තිබුණු පාර්ලිමේන්තුවලත් බහුතර ආණ්ඩු තිබුණු පාර්ලිමේන්තුවලත් සිදු කර තිබෙන පාර්ලිමේන්තු
සම්ප්‍රදාය.
7 දෙනෙක් අපි ඉල්ලා සිටියේ මේ පදනම හා පිළිවෙත අනුවයි. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපට හිමි මන්ත්‍රී සංඛ්‍යාව නොදීම අපි ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමාගේ නිවේදනයට අපි එකඟ වෙන්නේ නැහැ මේ අනුව කතානායකතුමා එක්සත් ජාතික පක්ෂයට යටත් වෙලා පාර්ලිමේන්තු ක්‍රමයට පයින් ගන්න කතානායකවරයෙක් ඇටියට තමුන්නාන්සේ හැසිරෙන්නේ යලි තොරක් පාර්ලිමේන්තුව විවස්ථාව අනුව හා ස්ථාවර නියෝග අනුව රැස් කරන ලෙස ඔබට අපි පල කර සිටිනෝ
ඒ ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ වෙලාවේ තේරීම් කාරක සභාව සඳහා පත්වන නියෝජිතයින් පිළිබඳව එකඟතාවක් නැත්නම් ඒකට අනුර කුමාර් දිසානායක ජනතා විමුක්ති පෙරමුණ නායකතුමා යෝජනාවක් විදිහට අරගෙන ආවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයින් සම්බන්ධයෙන් අපි ඡන්දයක් පවත්වමු එතකොට පුළුවන් බහුතරයේ තියෙන කාටද කියලා බලාගන්න කියලා යෝජනාවක් කරා ඒත් එක්කම කතානායකවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ කියලා කියනවනම් කතානායකවරයා විශ්වාස නැද්ද කියලා බලන්න ඒකටත් අපි ඡන්දයක් පවත්වමු කියලා ඔහු යෝජනා කරා කොහොමුණත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගමෙන් නැකිටලා ගියා ගියාට පස්සේ විශේෂයෙන් තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් තෝරාපත් කර ගැනීම පිළිබඳව ඡන්ද විමසීමක් පැවැත්ුණා එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 121 දෙනෙක් මේ යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නා ආණ්ඩු පක්ෂයේ කවුරුත් හිටපු නැති හින්දා ඔවුන් සියලු දෙනා සභාගමෙන් එළියට ගියා ඒ හින්දා විපක්ෂව ඡන්ද ලැබුණේ පක්ෂව ඡන්ද 121ක් ලැබුණා විශේෂයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් 101 දෙනෙක් ඡන්ද ලබා දුන්නා ලෝරි ජාතික සන්ධානයෙන් 14ක් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් 6ක් විදිහට 121 දෙනෙක් ඡන්දය ලබලා දුන්නා චතුර සේනාරත්න මන්ත්‍රීවරයා දාසනීප තත්ත්වයක් නිසා පාර්ලිමේන්තුවට පැමිණලා තිබුණේ නැහැ ඒ අනුව තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් පත් කර ගැනීම ඡන්ද 121ක බහුතරයක කැමැත්තක් එක්ක ඔවුන් යෝජනා සම්මත කරගත්තා හැබැයි ආණ්ඩු පක්ෂයේ කවුරුත් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ එතනින් පස්සේ දිගටම කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් යම් ආකාරයකින් පාර්ලිමේන්තු වර්ජනය කරන්න සූදානම්ින් සිටිනවා කියන ප්‍රකාශ මේ වන විට ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් අහන්න ලැබෙනවා දිනුක්ෂි
මේ වෙනකොට කතානායකවරයාගේ ක්‍රියාකලාපේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය පැත්තෙන් විවිධ චෝදනා එල්ල වෙනවා අපිට හෙනවා පක්ෂග්‍රාහීව ක්‍රියා කරනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා නොකරන අවස්ථා හමු වෙනවා එතකොට තමන් තේරිපත් වුණු එක්සත් ජාතික පක්ෂයේ නියෝජනයක් විදිහට පාර්ලිමේන්තුව තුළදී ක්‍රියා කරනවා මේ ආකාරයෙන් නොයෙකුත් විදිහේ චෝදනා කතානායක භූමිකාව පිළිබඳව ටිකක් අපි කතා බහ කරමු මනෝජ් මේ සම්බන්ධව තියෙන වාතාවරණය එතකොට ජනතා මත දේශපාලනික මතවාද මේ සියල්ලක්ම අපිට එකට කැටි කරලා ගත්තොත් එහෙම මොන වගේ වාතාවරණයක්ද මේ වෙනකොට කතානායකවරයා සම්බන්ධයෙන් ගොඩනැගෙමින් පවතින ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ
එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂයට සාපේක්ෂව කතානායකවරයා කැපිපෙනෙන භූමිකාවක් පාර්ලිමේන්තුවේ නිරූපණය කරනවා ආණ්ඩු පක්ෂයට සාපේක්ෂව කතානායකතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව අත්නොමතික විදිහට පක්ෂග්‍රාහීව කටයුතු කරනවා මේ මත දෙක තමයි ලංකාවේ දේශපාලනයේ කතානායකවරයා සම්බන්ධයෙන් දෝල්නේ වෙන්නේ අපි දැන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැතිඇමතිවරුන් තමන්ගේ දිස්ත්‍රික්කවල ආසනවල විරෝධතා පවත්වල කතානායකවරයාට එරෙහිව උද්ඝෝෂණ විරෝධතා පවත්වන ආකාරය මේ කොහොම වුණත් පාර්ලිමේන්තු පක්ෂනායක රැස්වීමේදී කතානායකතුමා සඳහන් කරලා තිබුණා කතානායක දුරයට තමන්ව සුදුසු නෑ කියලා කෙනෙක් හිතනවා නම් විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා සරල බහුතරයෙන් සම්මත කරලා ඉවත් කරගන්න පුළුවන් ඒ හින්දා ඒ ගැන කටයුතු කරන්න තමන්ට දොස් පවරන්න නැතුව කියලා එතුමා පක්ෂනායක රැස්වීමේදී සඳහන් කරලා තිබුණා ඒ වගේ දෙයක් පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙද්දි කතානායක අසුන බලෙන් පැහැර අරගෙන සභාගාරයට පිවිසෙන්නත් බාධා කරමින් පාර්ලිමේන්තුවෙන් බාහිර පාර්ශවයන් ලබා පාක්ෂිකයන් ලබා විරෝධතා පවත්වමින් කරන කටයුතු නිෂ්ඵලයි කියලත් කතානායකතුමා මේ පක්ෂනායක රැස්වීමේදී සඳහන් කරලා තිබුණා බහුතරය පෙන්වන්න හැකිනම් දිගින් දිගටම ආණ්ඩු පක්ෂයට අවස්ථාව උදා කර දෙන්න තමන් උපරිමයෙන් කැප වෙනවා 29 වෙනිදාත් ඒ සඳහා අවස්ථාවක් උදා කර දෙනවා කියලත් කතානායකතුමා පක්ෂනායකින් හමුවේ කියලා තිබුණා ඉතින් ඔහු කියන්නේ මාව හරියන්නේ නැත්නම් පාර්ලිමේන්තු විශ්වාස භංගයක් ගෙනල්ලා මා ඉවත් කරගන්න කියලා කොමුණත් පෙරේද දවසේ මහනුවර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධානය කරපු රැස්වීමකුත් තිබුණා එහිදීත් හිටපු අග්‍රාමාත්‍යතුමා එක්සත් ජාතික පක්ෂ නායකතුමා සඳහන් කරේ ලෝකයේ සිටින කතානායකවරු මුහුණ නොදුන්නු ගැටලුවලට වර්තමාන කතානායකවරයාට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා ඔහු මේ වෙලාවේ කැපිපෙනෙන භූමිකාවක් නිරූපණය කරනවා කියලා තමයි එක්සත් ජාතික පක්ෂ නායකයන් සඳහන් කළේ නමුත් ආණ්ඩු පක්ෂයේ දිගින් දිගටම කතානායක භූමිකාව විවේචනයට ලක් කරමින් ඉන්නේ විවිධ උපහාස සමච්චල් මේ සියල්ලක් එක්කම
ඕ දැන් අර කිව්වත් වගේ කතානායකවරයා පිළිබඳව විශ්වාසයක් නැත්තම් විශ්වාස භංග යෝජනාවක් ගෙනීමේ හැකියාවක් තියෙනවා. ඒ සිදුනුවන්නේ ඇයි කියන කාරණාවත් සාමාන්‍ය මේ ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව යම් කිසි අදහසක් සහ විඥානයක් තියෙන පුද්ගලයෙකුටත් තේරෙනවා. බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය මේ කර්තව්‍ය සිදු කරන්න. දැන් ඒ සම්බන්ධව ආණ්ඩු පක්ෂය මොන වගේ කතාවක්ද මේ වෙනකොට කියමින් තියෙන්නේ ඔවුන්ගේ පැත්තෙන්?
මේ වෙලාවේ ආණ්ඩු පක්ෂය පැත්තෙන් අර ඔබ කිව්වාගේ පේන කාරණේ තමයි බහුතරය සම්බන්ධයෙන් කාරණේ. ඉතින් එවැනි දෙයක් පෙන්නුම් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඇත්තටම ඔවුන් මේ වෙලාවේ කතානායකවරයා වෙනස් කරගනි. කතානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමයි ඔවුන් නිතරම ප්‍රශ්න මතු කරන්නේ. තේරීම් කාරක සභාව පත් කරද්දිත් ඔවුන් කියන්නේ චමල් රාජපක්ෂ කතානායකවරයා ඉන්න වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42ක් ඉන්න පක්ෂයක රයිල් වික්‍රමසිංහ මහත්මයාව අගමැතිවරයා බවට පත් කරද්දි පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරලා චමල් රාජපක්ෂ කතානායකතුමා නිහඬව හිටියා. විජේමුණු කුබණ්ඩාර කතානායකවරයා කටයුතු කරද්දි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ රජයක් පත් වෙලා තියෙද්දි ආණ්ඩු පක්ෂයෙන් නැතුව විපක්ෂයෙන් කතානායකවරයා බවට විජේමුණු කුබණ්ඩාර මහත්මයා පත් වෙලා ඔහුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් කටයුතු කළා. නමුත් වර්තමාන කතානායකවරයා තමයි ඒ සම්ප්‍රදායට පටහැනිව විශේෂයෙන් තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කිරීමේදී කටයුතු කරන්න කියලා චෝදනා කරනවා. ඉතින් ඒ චෝදනාවල් වලට ඔබත් කිව්වාගේ හොඳම උත්තරේ දෙන්න පුළුවන් තැන කතානායකවරයාත් අභියෝග කරන තැන පාර්ලිමේන්තුවේ ඡන්දයකට ගිහිල්ලා විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා ඒක කරන්න. නමුත් ඔවුන් ඒක කරන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා මම හිතන්නේ යටිපෙළ බැලුවම යම් ආකාරයෙන් මේ වෙලාවේ පාර්ලිමේන්තු සංගීතයත් එක්ක තේරුම් ගන්න පුළුවන් කාරණයක්.
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් අද තවත් සුවිශේෂී වූ කාරණයක් සිදුවන්නට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද දවස තුළදී රැස්වන්නට නියමිතයි. දැන් මේ මධ්‍යම කාරක සභාව තුළදී සාකච්ඡාවට ගනීවි කියලා අපිට මේ වෙනකොට උපකල්පනය කියදෙනට පුළුවන් කාරණා පිළිබඳවත් ටිකක් අවධානය යොමු කරමු මනෝජ්. අපි දැන් දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය පැත්තෙන් මොන වගේ කාරණා පිළිබඳව අවධානය යොමු වෙමින් තියෙන්නේ කියලා. මේ කාරණා තමයි බොහෝ දුරට අද මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන්න නියමිත. දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂිත අවධානය යොමු වෙලා තියෙන පැති මොනවද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවට සඳහන් කළා වගේ ඊයේ දවසේ විදේශ මාධ්‍ය නියෝජිතයන් හමුවේදී ජනාධිපතිතුමා තාම ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී බහුතරය පෙන්නන්නේ කවුද කියලා තවම කියන්න බෑ කියන ප්‍රකාශය මේ ප්‍රකාශ දෙක තුනම සසඳලා බලද්දී ආණ්ඩු පක්ෂයක් දැඩි සූදානමක් ඉන්නවා සරල බහුතරය 113 පෙන්වන්න. ඒ වෙනුවෙන් යම් උත්සාහයක් ගනිමින් ඉන්නේ. ඒ හින්දා ඒ පිළිබඳව සාකච්ඡා සිද්ධ කරාවි කියලත් අපිට විශ්වාස කරන්න පුළුවන්. තවත් අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරද්දි කිව්වා කියලා වාර්තා වෙනවා. මුස්ලිම් පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙක් විතර ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්න දැනටමත් සූදානමින් ඉන්නවා. නමුත් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න බැරි වෙනවා. ඡන්දෙකට යන්න වුණොත් එකවරම පක්ෂයත් මාරු කරලා ඔවුන්ට ජනතාව අතරට ගිහිල්ලා ඡන්ද ගන්න විදිහක් නැහැ. ඒ අනුව මේ වන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කරපු ගැසට් නිවේදනය ආපසු හරවා ගන්න පුළුවන් කමක් තිබුණොත් ඒ සාණ්ඩුවට සහයෝගය දක්වන මන්ත්‍රීවරුන් කීප දෙනාත් එකතු කරගෙන 113 පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ බහුතරය ඉන්නවා. ඊළඟ ඡන්දෙකට යනකම් පාර්ලිමේන්තුවේ බහුතරයත් එක්ක ආණ්ඩුව කරගෙන යන්න පුළුවන් කියන අදහස් ඒ සාකච්ඡාවේදී කතා වෙලා තියෙනවා. ඒ හින්දා 113 හදා ගැනීම පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම පිළිබඳව ඔවුන් සාකච්ඡාවට ගනීවි. ඒත් එක්කම මොකන්ද පවත්වන මැතිවරණය කියලා දැන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා මාධ්‍යෙන් නිකුත් කරපු නිවේදනයේදී ඔහු කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සූදානම් වෙන්නේ ඉක්මනින් ජනාධිපතිවරණයක් ගන්න. නමුත් අවශ්‍යතාවය තියෙන්නේ පාර්ලිමේන්තු මහමැතිවරණයක. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරද්දී පුළුවන් නම් අපි පළාත් සභා මැතිවරණයකට යමු කියලා යෝජනා කරලා තියෙනවා. ශ්‍රී දිසානායක මන්ත්‍රීතුමා ප්‍රසිද්ධියේ මාධ්‍යයට කරපු කාරණයක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ඇතුළත් යම් මතභේද ඇති වෙලා තියෙනවා. කොහොමද ඔහු තනි වෙවැනි ප්‍රකාශ සිද්ධ කරන්න කියලා පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමිනුත් ඔවුන් අපේක්ෂා කරන්නේ ආණ්ඩුවට ලොකු බහුතරයක් ලබාගෙන එක්සත් ජාතික පක්ෂයට වඩා හොඳ ප්‍රතිඵලයක් පළාත් සභා ඡන්දයකට ගියොත් මේලා ගන්න පුළුවන්. එයින් මේ මතය ජනතා මතය පළාත් සභා ඡන්දයක් හරහා පිළිබිඹු කරන්න උත්සාහයක් ගන්නවා කියන අදහසක් තියෙනවා. මෙවැනි කාරණා පිළිබඳව යම් ආකාරයකට සාකච්ඡා කරාවි කියලා අපි හිතනවා. ඒ අනුව අද දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වෙනවා. ඊදිත් මේ කාරණා ගැන විශේෂ අවධානයක් යොමු කරાવી ඒකට ප්‍රධානම හේතුවක් වෙනවා පක්ෂ මහලේකම්වරයාත් මාධ්‍ය හමුවේ කිව්වේ 113 හදාගන්න අපි තාම උත්සාහ කරනවා කියන කාරණේ.
වර ඔබ සඳහන් කරපු එස්පී දිසානායක වත්මන් අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳව මම ටිකක් වැඩිපුර කරුණු දැනගන්න කැමතියි. ඔහු ප්‍රකාශ කළ තියෙන එක්තරා මේ අදහසක් පිළිබඳව විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව විසිරුවීම සම්බන්ධව නිකුත් කරන ලද ගැසට් නිවේදනය පිළිබඳවත් ඉදිරි මැතිවරණ සම්බන්ධවත් නිකුත් කරපු මේ අදහස පිළිබඳව විශාල කතාබහක් ඇති වෙමින් යන්නේ. අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔහුගේ මේ ප්‍රකාශය පිළිබඳව?
ඔව්, විශේෂයෙන් එස්පී දිසානායක මන්ත්‍රීවරයා තනිව කරන ප්‍රකාශය පහුගිය කාල සීමාවෙම දැඩි ආන්දෝලනයකට ලක් වුණා. විශේෂයෙන් මේ සභාගාණ්ඩුවක් පිළිතුරු සම්බන්ධයෙන් අදහස මුලින්ම ජනතාව ඉස්සරහට ගිල්ල කිව්ව එස්පී දිසානායක මන්ත්‍රීතුමානි. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ඒකාබද්ධ විපක්ෂයත් එක්ක කටයුතු කරන කාලෙත් ඒක එස්පී දිසානායක මන්ත්‍රීතුමාගේ අදහසක් මිසක් අපේ අදහසක් නෙමෙයි කියලා කිව්වා. නමුත් අවසානයේදී මේ සභාගාණ්ඩුවක් හදලා තමයි වැඩේ ඉවර වුණේ. ඒ වෙලාවේ මතයක් විදිහට ඔහු හුදකලාව තනිව කරපු ප්‍රකාශයක් විදිහට තමයි ඒක ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමත් ඉදිරිපත් කරේ. නමුත් අද බලනකොට සභාගාණ්ඩුවක් පිටවල මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා බවටත් පත් වෙලා ඉන්නවා. කොමුණක් මේ වෙලාවෙත් ප්‍රකාශ කීපයක් කරනවා. එකක් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය අයින් කරලා මුලින්ම පළාත් සභා මැතිවරණයක් පවත්වන්න කියලා ජනාධිපතිතුමාගෙන් තමන් ඉල්ලා සිටිනවා කියලා තමයි එස්පී දිසානායක මහත්මයා මේ ප්‍රකාශය සිද්ධ කරේ. කොමුණක් පසුගිය 23 වෙනිදා සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ තිබිච්ච ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බොහෝ දිනෙක මේ ගැන අදහස් පළ කරලා තිබුණා. ආණ්ඩුපක්ෂ නියෝජනය කරන මැතිවරණුත් කියලා තිබුණේ අපෙන් පාක්ෂිකව මේ ගැන අහනවා, ඡන්දදායකයෝ අහනවා, ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා, ඒගොල්ලන්ට අපිට උත්තර දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් අපි කණ්ඩායමම එකතු වෙලා තනි මතයක් ඉදිරිපත් කරමු, එක එක අදහස් වලට යන්නේ නැතුව කියලා. ඉතින් මේක තමයි බහුතරයක් කියන කතාව. නමුත් ජනාධිපතිතුමා සමග කරපු සාකච්ඡාවේදීත් එක්සත් ජාතික පක්ෂයට වඩා භූමියේ බහුතරයක් ගන්න වැඩි ජනතා කැමැත්තක් පෙන්වන්න පළාත් සභා මැතිවරණයකට යනවා නම් හොඳයි කියන අදහස එස්පී දිසානායක ඇමතිතුමා ඉදිරිපත් කරලා තියෙනවා.
ඔය අතරතුරේදී අපිට වාර්තා වෙනවා මේ ලක්ෂ්මණයාපා අබේවර්ධන මහතා විසින් බාරකාරාණ්ඩුවක් පිළිබඳව යම් කිසි යෝජනාවකුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ කතාවත් මේ දවස්වල ටිකක් කතාබහ වෙන්න පටන් ගන්න තියෙනවා. ඔහු කරපු මේ අලුත් යෝජනාවත් එක්ක දැන් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන්නේ මේ මොකක්ද ඒ පැත්තෙන් තියෙන ප්‍රතිචාරය?
එක්සත් ජාතික පක්ෂය නම් ඍජුව කියනවා ඒ ආරාධනය තමන් පිළිගන්නේ නැහැ, එහෙම වැඩ කරන්න උවමනාවක් නැහැ. නිත්‍යානුකූල ආණ්ඩුවක් තිබුණේ ඒක ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපතිතුමා වෙනස් කරා. ඒ තත්ත්වේ නැවතත් යථාතත්වයට පත් කරලා ඔවුන්ට නිසි පරිදි බලය පිටවන්න ඉඩ දීලා ඊට පස්සේ පක්ෂවල කැමැත්තත් එක්ක ඡන්දෙකට යන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ලක්ෂ්මණ අපේවර්ධන ඇමතිවරයා මාධ්‍ය හමුවකදී එක්වරම සිදු කරපු ප්‍රකාශයක් මේක. ඔහු එකපාරටම කිව්වේ ඉස්සරහදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මොන විදිහට ලැබෙවිද දන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ තියෙන අස්ථාවරත්වය විසඳන්න යම් සහනයක් ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් විදිහට තමයි ඔහු මේ බහරකාර ආණ්ඩුවක් හදමු කියන යෝජනාව ඉදිරිපත් කරන්නේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය මේ හැමෝම කණ්ඩායම් එකතු වෙලා යම් කාලයකට බහරකාර ආණ්ඩුවක් විදිහට වැඩ කරලා ඊට පස්සේ ඡන්දෙකට යමු කියන අදහස තමයි ඉදිරිපත් කරේ. කොමුනත් එක්සත් ජාතික පක්ෂයේ ඍජුව ඒ අදහස ප්‍රතික්ෂේප කරනවා. පුංචි හෝ කැමැත්තක් තියෙන බවක් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පෙන්වන්නේ නැහැ දිලෘක්ෂි.
ඔව්, ඊළඟට පාර්ලිමේන්තුව නැවතත් රැස් වෙන්න තියෙන කවද්ද මනෝජ්?
27 වෙනිදා උදෑසන පාර්ලිමේන්තුව නැවත රැස් වෙන්න නියමිතයි දිලෘක්ෂි.
ඒ කියන්නේ හෙට දවස තවත් සුවිශේෂී දවසක් නේද?
ඔව්, හෙට දවසේ.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා මේ සතියෙත් ශ්‍රී ලංකාවේ ගෙවිලගිය සතියේදී සිදුවුණු උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව සමාලෝචනයක් ඉදිරිපත් කිරීම පිළිබඳව අපි එහෙමනම් නැවතත් මේ ආකාරයෙන් හමු වෙමු ලබන සතියේ සතද දවසේ. අයිබෝන්.
අයිබෝන් දිලෘක්ෂි, බොහොම ස්තුතියි.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.